අද දින න්‍යායපත්‍රයේ 20 අංක 2 විසද්දරණ සංශෝධන 50 කෙටුම් පද දෙවැනි වර කියවීම 20 අංක 3 දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනා සම්මතය ඉදිරිපත් කිරීම කරුවම සියඹලා පිටිය අමාත්‍යතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි
ඉදිරිපත් කිරීම සභානායකතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනා සම්මතය
කරුවමත්තුමා කොටස් දෙක සහ තුන
දෙක විසර්ජන සංශෝධන 50 කටුපත දෙවන වර කිවීම
ගරු සියඹලා පිටිය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ණය සීමාව වැඩි කිරීම සහ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව වැඩි කිරීම ණය සීමාව රුපියල් බිලියන 3844යි අපේ පසුගිය 2022 මේ වර්ෂය සඳහා තිබුණු සංශෝධිත අයවැලේකණයත් එක්ක අනුමත වෙලා තිබුණේ. අපි අද ඒක තවත් රුපියල් බිලියන 663ක් නැත්නම් 4507 දක්වා මේ සීමාව ඉහළ දමා ගැනීම ගැන මේ සභාවේ අනුමැතිය ගැනීමට කතා කරනවා. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව රුපියල් බිලියන 3000 සිට බිලියන 4000 දක්වා වැඩි කර ගැනීමට මේ ගරු සභාවේ අනුමැතිය ගැනීමට අපි කතා කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇයි අපිට ණය ගැනීමට සිදු වෙන්නේ? අපි ඉතා සරලවම දන්නවා අපිට අපේ ආදායම සහ වියදමේ වෙනස ඒ කියන්නේ ඔබතුමන්ලා බලාපොරොත්තු වෙන 3000 ඉඳලා 4000ට ගෙන යන්නද?
ඔව්.
එතකොට
සමා වෙන්න 4000 සිට 5000ට.
ආ ඒක තමයි. හරි. 4000 ඉඳලා 5000.
ඔව්.
හරි. බොහොම ස්තුතියි. ඇයි නියෝජ්‍ය කතානායකතුමනි අපිට ණය ගැනීමට සිදු වෙන්නේ? අපේ ආදායමේ සහ වියදමේ වෙනස අපි සපයාගත යුතුයි. මේක නිවසක් වෙන්න පුළුවන්. මේක ආයතනයක් වෙන්න පුළුවන්. සමාගමක් වෙන්න පුළුවන්. රජයක් වෙන්න පුළුවන්. අපි බැලුවොත් 2018 වර්ෂයේ අපේ ආදායම් සහ වියදම අතර වෙනස රුපියල් බිලියන 761ක්. 2019 වර්ෂයේ රුපියල් බිලියන 1439ක්. 2020 1668ක්. 2021 2058ක් බිලියන. දැන් මේ වර්ෂයේ ඇස්තමේන්තු ගත ප්‍රමාණය අනුව 2333ක්. අපි මාසිකව බැලුවත් මේ වර්ෂය හැම මාසයක්ම ආදායම ඉක්මවා වියදම වැඩි වූ මාස. ජනවාරි බිලියන 154යි. පෙබරවාරි 86යි. මාර්තු 244යි. අප්‍රේල් 40යි. මැයිවල 113යි. ජූනි 257යි. ජූලි 116යි. අගෝස්තු 102යි. සැප්තැම්බර් 132යි. ඉතින් මේ වෙනස සපයා ගැනීම සඳහා අපිට ණය ලබා ගැනීමට සිද්ධ වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි අද ණය සීමා වෙනස් කිරීම පිළිබඳ කතා කරනවා. රුපියල් බිලියන 3844 4507ක් දක්වා බිලියන 663කින්. මේක අපි පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. මේ සීමා වෙනස් කිරීම මූල්‍යමය වශයෙන් අපිට වෙනමම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. අපි මූණත වටිනාකම හා පොත්වල වටිනාකම අතර වෙනස සපයා ගැනීමටයි මේ උත්සාහය ගන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ තත්ත්වය අපි පැහැදිලි කළොත් අපි ගොත් 3844ක අපේ ණය සීමාව තිබුණා කියලා අපි දැන් 3300ක් ඒකේ පාවිච්චි කරලා තියෙනවා. 544 බිලියන අපිට තව ගන්න ඉතුරු තියෙනවා. හැබැයි අපි 2022 ඉතිරි කාලය සඳහා අපිට තවත් බිලියන 483ක් අවශ්‍ය වෙනවා භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර සහ විදේශ බහුපාර්ශ්වීය ගෙවීම් සඳහා. ඒ වගේම ඉන්දියානු ණය පහසුකම යටතේ කණිතල් නීතිගත සංස්ථාවේ ගෙවීම් වලට බිලියන 442ක්. ඒ වගේම කල්පිරුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර නිදහස් කිරීමට බිලියන 282ක්. 1207ක අපිට අවශ්‍යතාවයක් තියෙනවා. අපි ළඟ බිලියන 544ක් තමයි අපේ සීමාවේ තියෙන්නේ. ඒ නිසා අපිට 663ක අවශ්‍යතාවයක් තියෙනවා. ඒ 663 තමයි අපි අද මේ සභාවෙන් අවසර ගන්න සූදානම් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි පැහැදිලි කළ යුතුයි මේ මුහුණත වටිනාකම සහ පොතේ වටිනාකම අතර වෙනසයි අද අපි මේ ඉල්ලන්නේ. ප්‍රේස් වැලියු සහ බුක් වැලියු අතර වෙනස. මොකද අපි දැක්කා අපිට සිද්ධ වුණා අපේ තිබිච්ච මේ පොලී අනුපාතයන් මේ රටේ ආපු උද්දමනකාරී තත්ත්වය පාලනය කරන්න දැඩිසේ ඉහළ දාන්න. දැඩිසේ බොහොම වේගෙන් එක සැරේ 30කට 32කට ගියා 115 16 17 තිබුණු පොලී අනුපාතයන්. ඒ නිසා මේ භාණ්ඩාගාර බැඳුම් කරේක හෝ භාණ්ඩාගාර බිල්පතක් නිකුත් කිරීමේදී මේ පොලිය තමයි වට්ටම හැටියට මේ මිලදී ගන්නාට ලැබෙන්නේ. ඒක ආරම්භයේදීම ඔහු ගන්නවා. ඒ කියන්නේ රුපියල් 100ක බිල්පතක් නම් 130ක් නම් පොලිය. ඒක තමයි වට්ටම කියන්නේ. අපිට මුල්මේ වශයෙන් අපේ පොතට ලැබෙන්නේ මේකේ මූණත වටිනාකම 100ක් තිබුණාට මුලදීම වට්ටම් කරපුවාම අපිට ලැබෙන්නේ 70ක්. 30ක් අඩුයි. මෙන්න මේ අඩුව තමයි අපි අද මේ බිලියන 663ක් හැටියට සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේක සුවිශේෂී නැවත ණය ගැනීමක් නෙවෙයි. ඉතින් පැහැදිලිව අපේ මොකද අපිට පොලී අනුපාතය අඩු කරන්න ක්‍රමයක් නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අර දැවැන්ත උද්දමනය පාලනය කරගන්න අපිට තිබුණු ප්‍රධානතම අවිය තමයි පොලී අනුපාතය වැඩි කරන්න. ඉතිරි කිරීමට ඇති නැඹුරුව වැඩි කරලා වියදම් කිරීමට ඇති නැඹුරුව අඩු කරන්න. ඉතින් ඒ නිසා ඒ අවස්ථාවේදී අපි මුහුණ දුන්න එක ප්‍රශ්නයකට උත්තරයක් තමයි අද අපි මේ සභාවට ඉදිරිපත් කරන්නේ. රාජ්‍ය ණය සීමා වැඩි කරලා රජයේ ගන්න බලාපොරොත්තු වෙච්ච මූල්‍යමය වටිනාකම මේ උපලබ්ධි වටිනාකම ඒ ආකාරයෙන්ම ගන්න අපිට ඉඩ දෙන්න කියලා තමයි අපි මේ අද ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දෙවනි කාරණාව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව. අපේ ආරක්ෂක මන්ත්‍රීතුමා කිව්වාගේ බිලියන 4000 බිලියන 5000ක් දක්වා වැඩි කිරීම. අපි දන්නවා මේ අපේ ණය උපකරණ කියලා අපි කියනවා භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්. අපිට රජයට මුදල් අවශ්‍ය වූ විට මුදල් ලබා ගැනීමට තියෙන සහතික. භාණ්ඩාගාර බැඳුම්කරයක් කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍යයෙන් වර්ෂයකට වඩා එහා ගිය කාලයක් සඳහා අපි ලබා දෙන සහතිකයක්. මේක වර්ෂයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, තුනක්. සමහර අවස්ථාවල අපි වර්ෂ 10ට පවා මේ බැඳුම්කරේ භාණ්ඩාගාර බැඳුම්කරේ ලබා දීලා වෙනුවෙන් මුදල් ලබා ගන්නවා. හැබැයි භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ හැම විටකම වර්ෂයක කාලයකට සීමා වෙනවා. මේක එක්කෝ දින 90ක් නැත්නම් දින 180ක් නැත්නම් දින 365ක්. මෙන් එහාට යන්නේ නැහැ. දැන් අද වාගේ කාලෙක මේ භාණ්ඩාගාර බැඳුම් කරගන්න මේ වෙළඳපොළ සූදානම් නැහැ. මේ තියෙන අවිනිශ්චිතභාවයත් එක්ක බොහෝ අය මේකට උනන්දු වෙන්නේ. අවුරුද්දකට වැඩි නම් අවුරුදු දෙකට තුනට මේ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න ජනතාව හෝ සමාගම් හෝ බැංකුව සූදානම් නැහැ. ඒ නිසා අපිට වෙලා තියෙනවා මේ කෙටි කාලීන ණයවලට වැඩිපුර යන්න. ඒ නිසා තමයි අපිට භාණ්ඩාගාර බිල්පත්වල සීමාව මේ බිලියන 4000 සිට දහසකින් වැඩි කරන්න වෙලා තියෙන්නේ. මේ කාලයට උචිත විදිහට අපේ මුල්මය තත්ත්වය, අපේ ද්‍රවශීලතාවය, අපේ හැකියාව ආරක්ෂා කරගන්න අපිට සිද්ධ වෙලා තියෙනවා භාණ්ඩාගාර බිල්පත්වල සීමාව රුපියල් බිලියන 1000කින් වැඩි කරගන්න. මේක ණය උපකරණ හුවමාරුවක්. නැත්තම් මේ දෙකම විශේෂයෙන්ම මේ අපේ ණය ප්‍රමාණය වැඩි කරගන්න වැඩි වැඩියෙන් ණය ගන්න කරන උත්සාහයක් නෙවෙයි. මේ පවතින තත්ත්වයක් එක්ක අපේ මේ මූල්‍යමය ශක්තිය කළමනාකරණය කරගන්න දරන උත්සාහයක් හැටියටයි මට මේ සභාවට පෙන්ලා දෙන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි දැක්කා මේ වර්ෂයේ අපි 4000 සීමාවේ හිටියේ. අපි දැන් 3968ක් නිකුත් කරලා තියෙනවා. ඒකෙන් 2560ක්ම මහා බැංකුව විසින් මිලදී ගත්තා කියලා අපිට කියන්න පුළුවන්. 1408ක් රුපියල් බිලියන වෙනත් මේ පාර්ශ්වයන් විසින් මිලදී ගත් ප්‍රමාණයක්. එතකොට 3968ක් නිකුත් කරලා 32ක් තමයි අපේ සීමාවේ තව අපිට ඉතුරු තියෙන්නේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ප්‍රමාණය දහසකින් වැඩි කරගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී අපෙන් අහන්න පුළුවන් මේ මුදල් මුද්‍රණයක් මෙතෙන්දි සිද්ධ වෙනවද කියලා. ඔව් සිද්ධ වෙනවා. බොහෝ විට භාණ්ඩාගාරයේ මුදල් මුද්‍රණය කළා තමයි මහා බැංකුව මේවා ගන්න. ඒ නිසා මම දැක්කා විවිධ අවස්ථාවල කියලා තිබුණා අපි මුදල් මුද්‍රණයෙන් 20-21කට වැඩිය 20-22 වාර්තා බිඳහෙලා තියෙනවා කියලා. නමුත් ඉතා පැහැදිලිව අපි කියන්න අවශ්‍යයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ ජූනි මාසයෙන් පස්සේ කිසිදු අවස්ථාවක මුදල් ප්‍රවාහයන් සඳහා මුදල් මුද්‍රණය කළා නැහැ. අපේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහය, ඒ කියන්නේ වැටුප් ගෙවන්න, එහෙම නැත්නම් සුබසාදල වියදම් ගෙවන්න, වෙනත් මොනෝ හෝ වියදම් ගෙවන්න අපි මුදල් මුද්‍රණය කරලා පාවිච්චි කළා නැහැ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි නියෝජ්‍ය කතානායකතුමනි, ඒ හැම අවස්ථාවකම අපි මුදල් මුද්‍රණය කිරීමක් සිදු වුණා නම් ඒ සිද්ධ වෙලා තියෙන්නේ ණයගේ විමාගේ උද්දමනකාරී තත්ත්වයට බල නොපාන කාරණාවන් සඳහා. ඒ නිසා තමයි මේ උද්දමනය ඉහළ යෑමේ වේගය අඩු කරගන්න එක පැත්තකින් පොලිය අනුපාතය, අනිත් පැත්තෙන් අනවශ්‍ය ලෙස දැන් මේක මේ අපි බැලුවොත් 20-21 මුදල් මුද්‍රණයෙන් අපි මුද්‍රණය වැඩිවීමට කියන මුදල් සංචිත වැඩිවීම, රිසර්ව් මනි වැඩිවීම 2021 රුපියල් බිලියන 344ක් මුදල් සංචිත වැඩි වෙලා තියෙනවා මුදල් මුද්‍රණය නිසා. හැබැයි 2022 මේ මාසයේ දැනට වැඩි වෙලා තියෙන්නේ බිලියන 73යි. ඒ කියන්නේ අපිට පුළුවන් වෙලා තියෙනවා මුදල් මුද්‍රණය නිසා සංචිතයන් වලට මුදල් සංචිතයට ඇති වෙන වැඩිවීම බලපෑම රිසර්ව් මනි ප්‍රමාණය 78.8කින් 2021ට වැඩිය 22 අඩු කරගන්න. 2022 තමයි 21ටත් වැඩිය ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් මහා පෙරළිය ඇති කළ වර්ෂය මේ. හැබැයි අපි යම්කිසි පාලනයක් මේ තුළ පවත්වාගෙන ගිය නිසා නියෝජ්‍ය කතානායකතුමනි අපිට පුළුවන් වෙලා තියෙනවා 2021ට වැඩිය 2022 මුදල් සංචිතයට එකතු වීම 78.8කින් අඩු කරගන්න. ඒක ඉතාමත් වැදගත් තත්ත්වයක් කියලා මම කල්පනා කරනවා. ඒ නිසා අපි හැම විටකම මේ උද්දමනයට බලපාන ආකාරයට මේ කටයුතු කරන්නේ. මහා බැංකුවේ ගෙවීමකට මේක ගත්තොත් ඒක ආපහු මහා බැංකුවට යන්නේ. ඒ නිසා මේ අපේ සංසරණ මුදල් වලට මේක එකතු නොවීමක් කිරීම තමයි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් ඉහළ කළමනාකාරීත්වය කියලා මම කල්පනා කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ අද අපි කරන යෝජනා නිසා ප්‍රාථමික ශේෂය වැඩි වෙන්නේ නැහැ. අපි ප්‍රාථමික ශේෂය කියලා කියනවා අපේ මුළු ලැබීම් වලට ප්‍රතිදාන එකතු වීට පොලිය හර අනිත් ගෙවීම් අඩු කරපුවාම ඇති වෙන ශේෂය. මේක තමයි රටකට ඉතා විශාල ලෙස බලපාන්නේ. මේක කිසිසේත් මේ නිසා වෙනස් වෙන්නේ වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ අයවැය හිගේ වැඩිවීමක් වෙන්නේත් නැහැ. ඉතින් මේ කාරණාව විශේෂයෙන්ම වැදගත් වෙනවා කියලා මම කල්පනා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ මම විශේෂයෙන්ම මේ සභාවට යොමු කරන්නේ මේ හැර වෙනත් විකල්ප තියෙනවද? අපේ උගත් ගරු මන්ත්‍රීතුමාලගේ මේ විවාදයට සහභාගී වෙන ගරු මන්ත්‍රීතුමාලා මම දැනගන්න කැමතියි මේකට වෙනත් විකල්ප තියෙනවද? මේ වහා දේශපාලන අස්ථාවර භාවයේ ඇතිවෙච්චි පහුගිය ජූලි මාසයේ අපි ආපහු ගියොත් මේ භාණ්ඩාගාරයේ නැත්තම් මූල්‍ය කළමනාකරණය වෙනත් අයෙක් බාරගත්තා නම් මොකද්ද කරන්න පුළුවන් කාරණා? මේට වඩා වෙනස් යම් පියවරක් ගන්න පුළුවන් නම් අනේ ඒක තමයි පෙන්වලා දී යුත්තේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම නැත්නම් ඒක නිකන් සරල භාෂාවෙන් අපි ආවනම් අපිට විදේශ ප්‍රේෂණ අපි ආවනම් අපිට විදේශ සේවය කරන අපේ හිතවතුන් වැඩිපුර මුදල් ලැබාවි. එහෙම නැත්නම් විදේශ රටවල් මීට වැඩි අපිට උදව් කරાવી. එහෙම නැත්නම් විදේශ රටවල ඉන්න අපේ හිතවත් සංවිධාන මුදල් එහෙම මේ එහෙම සාමාන්‍ය මේ වැඩ පිළික් නෙවෙයි. සීනයක් නෙවෙයි. ඊට වඩා එහා ගිය වගකිය යුතු ප්‍රායෝගික වැඩපිළිවෙලක් මීට වඩා වෙනස්ව කළ හැකි නම් කළ යුතු තිබුණා නම් පෙන්වා දෙන එක වැදගත් කියලා මම කල්පනා කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අපි මේ ක්‍රමක්‍රමයෙන් මේ සියලු කාරණා මැද මේ සියලු කරුණු පෙන්වා දෙමින් අපි සුභවාදීව ඉදිරියට යන මොහොතක් යම් ප්‍රමාණකින් නියෝජ්‍ය කතානායකතුමනි අපි දැක්කද අගෝස්තු මාසයේ 31 වෙනි වෙනකොට භාණ්ඩාගාරයේ සුවිශාල වගකීමක් තිබුණා රුපියල් බිලියන 359ක් භාණ්ඩාගාරයේ ඉදිරිපත් වූ බිල් සඳහා අපිට ගෙවන්න තිබුණා බිලියන 359ක්. හැබැයි අද වෙනකොට මේ බිලියන 359 බිලියන 205යි 142කින් අඩු කරගන්න මේ විවිධ අභියෝග මැද්දේ අපිට පුළුවන් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ළඟ අද මේ බිලියන 359 142කින් බිලියන 205ට ඒ කියන්නේ අගෝස්තු 30 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට අපි 142ක් අපි තිබිච්ච ගෙවීමට තිබිච්ච ණය ප්‍රමාණය අඩු කරගෙන මේ කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට අර ලක්ෂ කීපකින් කොන්ක්‍රීට් පාරක් හදපු මේ සමිති සමාගමට ගොවි සංවිධානයට මේ සියල්ල මෙතන ඇතුළත් වෙලා තිබුණා. අද අපි මාස 3ට වැඩි ගෙවීම් තියෙන බිලියන 123යි. මාස 2-3 අතර බිලියන 24යි. මාස 1-2 අතර බිලියන 25යි. මාස 1කට වඩා අඩු බිලියන 32යි. මේ විදිහට 205ක් මේකේ 205ක්ම නැත්නම් තබා ගත යුතු නැහැ. මේක ක්‍රම ක්‍රමයෙන් අපි අඩු කරගෙන යනවා. හැබැයි වැදගත් වෙන්නේ 359 මාස දෙකක් තුළ අපිට 142කින් අඩු කරගන්න මේ විවිධ අභියෝගකාරී තත්ත්වයන් මත පුළුවන් වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි මේ සියලුම කාරණා ඉතාමත් මැනවින් මහා භාණ්ඩාගාරය මං හිතන නිලධාරීන් ඉන්නවා මහා බැංකුව ස්වාධීනව කටයුතු කරමින් අපි එක්ක තියෙන බැඳියාව මඟ පෙන්වීම සියල්ලත් එක්ක සුභවාදී ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා කියන එක අපිට කියන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි හැම විටම සත්‍යයත් එක්ක මේ ආර්ථික මෙහෙයුතුයි කියලා මම කල්පනා කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මම දැක්ක මම 2012ට විතර යනකල් ඉතිහාසයට ගිහිල්ලා බැලුවා මේ සාමාන්‍ය ණය සීමා වැඩි කිරීම වගේ දේවල් විවාදයකට භාජනය වෙලා නැහැ. මේවා වෙනත් කාරණාවක් ඇතුළෙන් තමයි ඉදිරිපත් වෙලා තිබුණේ. හැබැයි අද මම සතුටු වෙනවා විවාදයක් ඉල්ලලා පැයක් හරි මේ කරුණු පැහැදිලි කිරීම අපේ උගත් මන්ත්‍රීවරුන් මේ අපිට කරුණු පෙන්වා දීම ඉතාමත් වැදගත්. මේ වගේ වෙලාවක අපි මේව පුළුවන් තරම් විනෝදභාවයෙන් විවෘතව කතා කළ යුතුයි කියලා මම කල්පනා කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපිට සංගවන්න කිසි දෙයක් නැහැ. බොහෝ අමාරු තැනක රට තිබුණා. අපි එතනින් දැන් ටික 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 දැන් වර්ධනය වෙමින් ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි සත්‍ය කතා කරනවා. සත්‍ය සමග යනකොට මේ සත්‍ය හැම වෙලේම රසවත් නැහැ, තිත්තයි. මේක මිහිරි නැහැ, කටුකයි. ඒ වගේ මේක ජනප්‍රියත් නැහැ. ඒකත් අපි පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ නිසා අපි හැම විටම කටයුතු කරන්නේ විශේෂයෙන්ම මම දකිනවා බොහෝ විට බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ වෙන්න පුළුවන් ඊළඟ මැතිවරණය වෙනුවෙන්. මේ ජනප්‍රියභාවයත් එක්ක මේක මේ රටේ අවශ්‍යතාවය පටලව ගන්න කිසිදු කෙනෙක් කැමති නැහැ. ඒ නිසා තමයි පසුගිය අවස්ථාවල මේ වාක්‍යයෙන් බාර ගන්න කිසි කෙනෙක් සූදානම් නොවුනේ. මේ තියෙන බැර ඇරුම්කම, අමාරුව, අශීරුව, පිළිතුරු නැතිකම, අර්බුදකාරී තත්ත්වය හඳුනාගත් අය මේකට අත ගැහුවේ නැහැ. හැබැයි අත ගහපු අය මේක අමාරුවෙන් කරගෙන යනවා. ඒ නිසා අපි හැම විටකම මේ වෙනස තියෙන වෙච්චරයි. අපි ඊළඟ ඡන්ද ගැන නෙමෙයි කල්පනා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහි තියෙන ජනප්‍රියභාවය නෙවෙයි, එහි කොච්චර කොටසක් ලැබෙයිද කියන එක නෙවෙයි. අපි කල්පනා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊළඟ ඡන්දයට වඩා මේ රටේ ඊළඟ අනාගතය ගැන, මේ රටේ ස්ථාවරභාවය ගැන, මේ රටේ ආර්ථික ශක්තිය ගැන අපි අපේ කාලේ ඉදිරි පරම්පරාවට ඉෂ්ට කළ දෙන යුතුකම මොකක්ද කියලායි අපි කල්පනා කරන්නේ. අද දවසේ මේ සියල්ල අපි වෘතව කතා කරලා මේ සභාවේ අනුමැතිය ගැනීමට ඉදිරිපත් කළේ අන්නේ අරමුණෙන් කියන එක ප්‍රකාශ කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුති ගරු අමාත්‍යතුමනි. ගරු හර්ෂදී සිල්වා මහත්මයා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ටිකලවත් දෙන්න. මේ රංජිත් සිම්ලපිටිය ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාවට විපක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. මොකද අපිට විරුද්ධ වුණොත් මේ අවස්ථාවේදී රට මේක නිකන් අර එකපාරට නවතිනවා. එකපාරට නැවතුනොත් අපි හිතනවා අපි කියනවා ඒක ඩිස්ඕඩර්ලි ඩිෆෝල්ට්, අක්‍රමික ණය පහර හැරීමක් වෙනවා. අක්‍රමික ණය පහර හැරීමක් වුණොත් සම්පූර්ණ මූල පද්ධතිය කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපිට රාජ්‍යයට තියෙන අපහසුතාවයේ තේරෙනවා. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා කියපු කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්නත් ඕනේ. ඔබතුමා කිව්වා වෙනත් විකල්ප තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න කියලා. දැන් බලන්න මම සභාගත කරන්න ඔබතුමා කිව්වා මේ ණය වෙනස් වීමක් නෙමෙයි මුහුණත අගය සහ පොත් අගය අතර වෙනසක් කියලා. ඔබතුමා කිව්වා 100ක් ගත්තොත් යම්කිසි ප්‍රමාණයක් දෙන්න වෙනවා, ඒක කලින්ම ගෙවනවා, ඉතුරු ටික තමයි අපිට භාණ්ඩාගාරයට ලැබෙන්නේ කියලා. දැන් අද තිබ්බ ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එක ඊයේ. එතකොට දැන් ඊයේ ඔක්ෂන් සම වෙන අද ඔක්ෂන් එකේ දින 91 පොලිය ආණ්ඩුව ගෙවනවා 133. 32.91. දින 182කට ගෙවනවා 32.3ක්. දින 304ට ගෙවනවා 29.46ක්. දැන් මම සභාගත කරන්න කැමති ගරු නියෝජක කතානායකතුමනි මෙන්න මේක. මේක හැන්ඩ්ෂොට් ගත කරන්න. මේ මේකෙන් පෙන්වන්නේ මොකද්ද? මේ පෙන්වන්නේ මේකට අපි කියනවා යීල් කර්ව් කියලා. මේ කන්නගලර සද්ද පොඩක් නවත්තන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න විවාදයට බාධාවක් නොවන පරිදි හැසිරෙන්න.
හරි, එතකොට මේ යීල් කර්ව් එක කියන්නේ මේ තියෙන්නේ මාස 3. මාස 3න් පටන් ගත්තාම අවුරුද්ද අවුරුදු 2 5 10. මේක තමයි රජයකට ගෙවන්න තියෙන පොලිය. මාකට් එකේ ඉල්ලුමහා සැපුම මත නියම වෙන පොලි අනුපාතය. දැන් රුපියල් 100ක් ගත්තනම් මේක පටන් ගන්න මේ යීල් කව් 4ක් තියෙනවා. ඔක්තෝබර් මාසේ ගියවුරුද්දේ 21 ආණ්ඩුව 100ක භාණ්ඩාගාරක බිල්පතක් නිකුත් කරා නම් ආණ්ඩුවට 91ක් ලැබෙනවා. මොකද පොලිය තිබ්බේ 100:9. අද 100ක් නිකුත් කරා නම් ආණ්ඩුවට ලැබෙන්නේ කීයද? 66යි. අපි ට්‍රෙෂරි බිල් එකක් දුන්නොත් 100 රුපීස් ට්‍රෙෂරි බිල් එක රුපියල් 66යි ලැබෙන්නේ. එදා ලැබුණා අවුරුද්දකට කලින් රුපියල් 91ක්. එතකොට මේ හිඟය අපි පියව ගන්න වෙනවා. එතකොට ඒක පියව ගන්න අලුතෙන් ණය ගන්න වෙනවා. ඒ නිසා තමයි මේ ණය සීමාව වැඩි කරන්නේ. එතකොට මේක ණය වැඩි නොවන පොතේ අගයයි මූණත අගයයි අතර වෙනසක් පමණක් නෙමෙයි ඔබතුමා දන්නවා. ණය ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඇයි මේ පොලිය මෙච්චර වැඩි? ඇයි පොලිය 134 අද? මොකද මේකට හේතුව? දැන් බලන්න මහ බැංකුවෙන් දෙන එහෙමත් නැත්නම් ඕවර්නයිට් රේට් එක, ඒ කියන්නේ බැංකුවකට අද මුදල් වැඩි නම් තව බැංකුවකට මුදල් අඩු නම් මුදල් මේ වෙළඳ පොලේ දවසකට අපිට පොලියට දෙන්න පොලියට ගන්න පුළුවන්. අපි ඕවර්නයිට් රේට් එක කියලා කියනවා. ඒක නිර්මාණය වෙන්නේ ප්‍රතිපත්ති පොලියට යම්කිසි ආකාරයකට ප්‍රකාරව. එතකොට ඒ ඕවර්නයිට් රේට් එක අද ගරු නියෝජමතුමා 115ක වගේ ලෙවල් එකේ තියෙන්නේ. හැබැයි ආණ්ඩුව ගන්නේ 132ට 33ට. මොකද්ද මේකට හේතුව? මොකද්ද ඇයි මෙච්චර වෙනස? කාරු හරි කියන්න පුළුවන් ද්‍රවශීලීතාවයේ අඩුවක් තියෙනවා කියලා. නැහැ, මේකට හේතුව තමයි ක්‍රෙඩිට් රිස්ක් එක. ඒ කියන්නේ ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ. ඒ ක්‍රෙඩිට් රිස්ක් එක තමයි අවධානම. 115යි ගරු මුදල් ඇමතිතුමන්ලා රාජ්‍ය ඇමතිතුමන්ලා දෙන්න මගේ තර්කය ක්‍රෙඩිට් රිස්ක් එක තියෙනවා තව 115. ඇයි ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙන්නේ? ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙන්නේ රජය මේ ගන්න දේශීය නෑ. මම මේ කතා කරන්නේ ඉතාමත්ම සංවේදී කාරණාවක්. රජය අරගෙන තියෙන දේශීය ණය නැවත ගෙවන්න පුළුවන්ද බැරි දෙක පිළිබඳව වෙළඳ පොළ තීරණයක් අරගෙන තියෙනවා. ඇමතිවරයා මොනවා කිව්වත් වෙළඳ පොළ යම්කිසි තැනක ඉන්නේ. මොකක්ද ඒ තැන? ඒ තැන තමයි ඔවුන් විශ්වාස කරනවා යම්කිසි විදිහක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ වේවි කියලා. ඒක තමයි අවදානමක් හැටියට 115ක් වැඩිපුර ඉල්ලන්නේ ආණ්ඩුව ණය ගන්නකොට. එතකොට අපි මෙතන මම ඉතාමත්ම වගකීමෙන් කියනවා, මොකද මේ අපේ රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ප්‍රශ්නයක්. එක බැංකුවක හරි යම්කිසි විදියකට තැන්පත්කරුවන් මුදල් අයින් කරගන්න ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒක වෙන්න දෙන්න බෑ. ඒ නිසා රජයට වගකීමක් තියෙනවා මේ කොයි පැත්තටද ඔබලා ගමන් කරන්නේ, මොකද්ද ඔබලාගේ ක්‍රියාමාර්ගය දේශීය ණය පිළිබඳව කියන එක ඉතාමත්ම වගකීමෙන් රට සහ ලෝකය දැනුවත් කරා. ඒක නොකරනකම් මේ පොලි අනුපාතය පල්ලෙහාට ඔබලාට ගේන්න හැකියාවක් නැහැ. ඔව්, පොලි අනුපාත ඉහළ දැමීම නිසා මහ බැංකුවට පුළුවන් වෙලා තියෙනවා උද්ධමනය අඩු කරන්න. අද උද්ධමනය 60ට ඇවිල්ලා තියෙනවා. දැන් පොඩ්ඩකට කලින් ඉදිරිපත් කරපු වාර්තාවේ 66 ඉඳලා. ඒක මහ බැංකුවේ සාර්ථක වැඩපිළිවෙලක්. හරි, කාට හරි කියන්න බෑ මෙතන ඇවිල්ලා ඒ පොලි අනුපාතයේ ඉහළ නොදා මේ මේ උද්ධමනය අඩු කරන්න හැකියාවක් තියෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ. අපි දන්න ආර්ථික විද්‍යාවට අනුව හොඳ දේ හොට හොඳයි කියන්න අපි කුහක වෙන්නෙත් නෑ. හරි, ඉතින් මහ බැංකුවට කොච්චර ගැහුවත් මහ බැංකුවට තියෙන පරාසය ඇතුළත ඒ කට්ටිය තමන්ගේ වැඩේ කරගෙන යනවා. හැබැයි රජයට වගකීමක් තියෙනවා මේ අති අමාරු තත්ත්වය තුළ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව වැඩ පිළිවෙලක් සකස් කරලා ඉදිරිපත් කරන. ඒක මහ බැංකුවට කරන්න බෑ. මහ බැංකුවේ ඉන්නේ ස්ථායීකරණය කරන්න විතරයි. රජය තමයි ඉන්නේ සංවර්ධනය කරන්න, රට ආර්ථිකය වර්ධනය කරන්න සහ සමාජ සාධාරණත්වයකින් ලැබෙන දේ බෙදලා දෙන්න. දැන් මම කියන්නම් ඇහුවනේ විකල්පයක් ගැන. දැන් මෙතන බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා, මේ හරියට මම කලින් කිව්වා වාගේ කොයි ආකාරයටද මේ විශාල දැන් කිව්වනේ ට්‍රිලියන 4ක් තියෙන බිල්පත් භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4ක් ට්‍රිලියන 8ක් තියෙන භාණ්ඩාගාර බැඳුම් කර ඔක්කොම ට්‍රිලියන 12 මෙව්වට එන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය තියෙනවා ට්‍රිලියන 2.2. ඒ ට්‍රිලියන මුළු පොලි ගෙවීම විතරක් ණය පසු ගෙවන්න නෙමෙයි. ඒ ට්‍රිලියන 2.2න් ට්‍රිලියන 2ක්ම තියෙන දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල පොලි ගෙවන. එතකොට අපි යම්කිසි වගකීමකින් යුතු අදහසක් ඉදිරිපත් කරේ නැත්නම් වෙළඳපොළට දේශීය ණය සම්බන්ධයෙන් ඔබලාගේ වැඩපිළිවෙල මොකක්ද කියලා තවදුරට එන්න අර ණය නොගෙවයිදෝ කියන බිය නිසා වෙළඳපොළ විසින් අර 115 පොලියට එකතු කරන අවදානම් පොලිය තව වැඩි වෙනවා. හැමෝම දන්නවා 133ක රජය ණය ගත්තොත් රජය කොහොමද ඒවා ගෙවන්නේ. මම එදා කතාවේ කිව්වා මේක පොන්සි එකක් වගේ කියලා. කොයි ආකාරයටද රජය 133ට ණය අරගෙන ප්‍රොෆිට් එකක් හදන්න පුළුවන්ද ඊට වඩා මේ ණය ටික ගෙවන්නේ?
කරුබන්තුමා තව මිනිත්තු 3ක් තියෙනවා.
හරි, ඒක කරන්න බෑ. එහෙනම් මොකද්ද විකල්පය? මොකද්ද විකල්පය? විකල්ප කිහිපයක් තියෙනවා. එක විකල්පයක් තමයි බැංකු සහ අර්ථ සාධකේ අයින් කරලා මහා බැංකුව සමග යම් කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන කතා කරා. ඒක එක විකල්පයක්. මොකද මම කියන්නම් බැංකුවලට අත තියන්න එපා. බැංකුවලට අත තියන්න එපා කියන්නේ මම මොකද? මම කියවනේ මේ ට්‍රෙෂරි බොන්ඩ් වලින් 40%ක් විතර තියෙන්නේ EPF එක ETF එක. අත තියන්න එපා ශහන් ඇමතුමා. ඊට පස්සේ කමර්ෂල් බැංකුවල තියෙනවා පුද්ගලික සහ රජයේ 30%ක් විතර. තව 30%ක් විතර තියෙනවා කෝපරේෂන් ඉන්ෂුරන්ස් කම්පනීස් and ඉන්ඩිවිජුවල්ස්. හැබැයි ට්‍රෙෂරි බිල් පැත්තෙන් ගත්තොත් ට්‍රිලියන 4 මෙතුමා දැන් පොඩ්ඩකට කලින් කිව්වා මම ලියාගත්තා ට්‍රිලියන 2.6ක් වාගේ තියෙන්නේ මහා බැංකුවේ. ඔබතුමා කියපු ගණන් ට්‍රිලියන 1.4ක් විතර තියෙන්නේ අනිත් ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා ගාව. එතකොට ඔබතුමාට හැකියාවක් තියෙනවා යම් කිසි විදියකට රින් ෆෙන්ස් කරලා අනික් කට්ටිය බැංකුව සමග සාකච්ඡාවක් කරන්න. ඔව්, එහෙම වුණොත් බැංකුවේ ඉක්විටි එක නෙගටිව් වෙනවා. මහා බැංකුවේ කොහොමත් net foreign asset එක දැන් තියෙන නෙගටිව් බිලියන ගණනක් ඩොලර්. හරි, හැබැයි යම් විදියකින් ඔබලාට මේ ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරගන්න බැරි වුණොත් සියයට තිස් ගණන් වලට පොලි අනුපාතය තියාගන්න උනොතින් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මොකද පොඩි ව්‍යාපාරිකයා ඉඳලා මහා ප්‍රමාණයේ ව්‍යාපාරිකයාට ආර්ථික රජය ගන්න 130 නම් ඊට වැඩි ප්‍රමාණයකට තමයි ඒ කට්ටියට ණය ගන්න වෙන්නේ. ලීසින් එහෙම 140. So it's not sustainable. ඒක තිරසාර නැහැ. විදේශීය ණය තිරසාර නැති නිසා දැන් ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරනවා. මොන වෙලාවද කියලා අපි දන්නේ නැහැ. ඔබලා කියනවා ජනවාරි මාස වෙනකොට කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ දේශීය ණය සම්බන්ධයෙන් දැන් අපි කතා කරන්නේ ඒක. තව මම අදහසක් දෙන්නම් ඔබලාට හිතන්න. දැන් විත්හෝල්ඩින් ටැක්ස් එක ගහනවානේ. දැන් විත්හෝල්ඩින් ටැක්ස් එක ගහනවා 5%. හැබැයි ඔබලා ගෙවනවා 30%ට වඩා ප්‍රමාණයක් පොලියට. ඇයි අපිට බැරි විත්හෝල්ඩින් ටැක්ස් එක 10% කරන්න? 15% කරන්න? 20% කරන්න? ඒක හෙයා කට් එකක් නෙමෙයි. හැබැයි විත්හෝල්ඩින් ටැක්ස් එක කියන්නේ ටැක්සින් ඇට් ද සෝස්. විත්හෝල්ඩින් ටැක්ස් එක ගත්තොත් ඔවුන්ට ලැබෙන මහා පොලියෙන් ලැබෙන ආදායමෙන් රජයට යම් කිසි ප්‍රමාණයක් බදු හැටියට ගන්න පුළුවන්.
කාලය අවසන් වෙනකම්
පොඩ්ඩක් මට විනාඩි දෙකක් දෙන්න අනුබ ලක්ෂ්මන් කියලා.
අබේසිංහ මන්ත්‍රීතුමාගේ වෙලාව.
අබේසිංහ මන්ත්‍රීතුමා විනාඩි දෙක. හරි කමන. හැබැයි එතකොට මම මේ කියාගෙන ආවේ විත්හෝල්ඩින් ටැක්ස් එකෙන් ඒක අඩු කර. දැන් හැබැයි සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවා පෙන්ෂන් එකෙන් මේ පෙන්ෂන් එක හැටියට ඒ පොලියෙන් ජීවත් වෙන EPF එකේ හම්බෙච්ච සල්ලි බැංකුවේ දාලා ඒ පොලියෙන් ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔවුන් අයින් කරන්න. ඔවුන් අයින් කරන්න. විශාල කට්ටිය ගන්න. ලොකු මේ ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ් ඩිපොසිට් තියෙන කට්ටිය. ඔවුන්ට 130ක් ලැබෙනවා. 130ක් ආණ්ඩුව ගෙවනවා 130ක්. හරි ඒ එතනින් විත්හෝල්ඩින් ටැක්ස් එක ගත හැකි. මම මේක මුදල් කාර්ක සභාවේ මුදල් අමාත්‍යාංශයේ කට්ටියට කිව්වා 5% ඉඳලා මේක 10% කරන්නේ නැතියි. මම පෙන්නලා දුන්නා. මම ඔවුන්ට විශ්ලේෂණය කරන්න කියලා කිව්වා. ඒක කරෝතින් එහෙම ඔය ආදායම් බදු ඔච්චර වැඩි කරන්න ඕනෙත් නැහැ. අනිත් පැත්ත බලන්න. ඔබ කිව්වා ට්‍රිලියන් 4න් ට්‍රිලියන 2.5ක් තියෙන මහ බැංකුවට කියලා. එතකොට මහ බැංකුවට විශාල ප්‍රොෆිට් එකක් එනවා මේ අවුරුද්දේ. එන අවුරුද්දේ. ඇයි ඒ කොහොමද? වැඩි ට්‍රිලියන් 2.5ක් ආණ්ඩුවට දීලා 130 පොලිය ගත්තාම මහ බැංකුවේ ලාභය කොහොමද? මහ බැංකුවට ඒ ලාභය බිලියන 500ක් විතර. කෙලිම එක ගහන්න පුළුවන්. ඒකට ගහන්න බැරියයි. ඉතින් ඔබ කිව්වනේ විකල්ප ඉදිරිපත් කරන කියලා අපි සිහින කතා කියන්නේ නැහැ. මම එදා ඉඳන් කිව්වා IMF එකට යන්න කියලා. ඕගොල්ලෝ ගියේ නැහැ. මම කිව්වේ මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාවේ 2020. අද ඒ විදිහට කතා කරලා පාර්ලිමේන්තුවේ අර බංග්ලාදේශ වගේ රටවල් ගිහිල්ලා ප්‍රශ්න ඔක්කොම විසඳගෙන තියෙනවා. 2020 ඕගොල්ලෝ ගියානම් ඩොලරක රුපියල් 200යි පොලි අනුපාතය රුපියල් 105යි. අද ඩොලරේ රුපියල් 370යි පොලි අනුපාතය 130 ගානක්. මිනිස්සුට ෆ්ලැට් වෙලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔබතුමාලා එදා මං කියපු එක ඇහුවේ නෑ. අද හරි මං කියන එක අහන්න. අපි විපක්ෂයේ හිටියට මේ රට ගැන විශාල ආදරයක් තියෙනවා. අපිට ඇමතිකම් ඕනේ නෑ. නමුත් රට වෙනුවෙන් කරන්න තියෙන දේ අපි කරන්න සූදානම්. ඉතින් මං අවසන් කරන්නම්.
අවසන් කරන්න.
අවසන් කරන්නම්. අපි මේකට විරුද්ධ නෑ. මොකද රටවැසියා වෙනුවෙන් මේකට අපි පෙනී හිටින්න ඕනේ නිසා. හැබැයි විකල්ප මං ඉදිරිපත් කරා. ඒ විකල්ප පිළිබඳව ඔයගොල්ලෝ උත්තරයක් දෙන්න. හරි? මොකද තව තවත් ණය අරගෙන තව තවත් අපිට මේ ප්‍රශ්නේ උග්‍ර කරගෙන තව තවත් පොලිය වැඩි කරගෙන මේ ප්‍රශ්න නම් විසඳන්න බෑ. බොමිසුදි.
බොමිසුදි කර්මන්තුනේ ගරු අශෝක බේසිංහ මන්තෝ මදමාන මිනිත්තු 9යි.
ගරු නියෝජ කතානායකතුමනි, අද ඉතාමත් මහදිසි ආණ්ඩුව ණය සීමාව වැඩි කර ගැනීමටත් භාණ්ඩාගාර බැඳුම් කරා බිල්පත් සීමාව කෝටි ලක්ෂයකින් ට්‍රිලියන 1කින් බිලියන 1000කින් වැඩි කර ගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. 2022 අයවැයේ බිලියන 3200ක් තමයි ණය සීමාව තිබුණේ. ඒක අතුරු අයවැයෙන් 2022 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා බිලියන 644කින් වැඩි කරලා බිලියන 3844ක් බවට පත් කරගත්තා. දැන් මේ මාසය තුල මේ 2022 වසරට ඒ 3844 බිලියන 663කින් වැඩි කරලා බිලියන 4507ක් බවට පත් කරලා එතුමා ලොකු උත්සාහයක් ගත්තා. මේකෙන් කිසිම ප්‍රශ්නයක් මේ රටේ වෙන්නේ නැහැ. මේක මේ අපි මුහුණත ආගේ පොත්වල ආගේ සංසන්දනය කරන්න කියලා. නමුත් අපේ රටේ ණය භාර්තාවේ කොපමණ වැඩි වෙනවද? 2019 අපේ රටේ ණය තිබුණේ ට්‍රිලියන 13000යි. දැන් 2022 මැයි මාසේ වෙද්දී ට්‍රිලියන 24000යි. ට්‍රිලියන 11000යි. ට්‍රිලියන 11000යි. බිලියන 24000යි. බිලියන 13000ක් තිබුණා 2019 බිලියන 24000ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 24ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 11000කින් ණය බර වැඩි වෙලා තියෙනවා. දැන් මේ தත්ත්වය තුල මෙහෙම ණය වැඩි වීම තුල ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉතා විශාල වැඩි වෙලා තියෙනවා. දැන් අද වෙද්දී එක් පුද්ගලෙක් රුපියල් ලක්ෂ 12ක් 13ක් විතර ණය බාටපත් වෙලා තියෙනවා. දැන් මේ ණය සීමාව වැඩි කිරීම තුල දැන් වැඳුම් කර සීමාව වැඩි කිරීම තුල දැන් අද දැන් හර්ෂණ සිල්ලා මැතිතුමා කිව්වා ප්‍රතිපත්ති පොලී අනුපාතය 15.5යි. හැබැයි අවදානමත් එක්ක දැන් 33ක් බාටපත් වෙලා තියෙනවා. මේ 33ට මේ වෙළඳ පොලෙන් ගද්දි මේ මේ බාණ්ඩාගාර බැඳුම් කර බිල්පත් විකුණද්දි ඒ වෙන්දේසියේ මේක සමස්ත ප්‍රමාණය වෙන්දේසියුන් නැත්තම් මොකද කරන්නේ? 70%ක් 80%ක් තමයි වෙන්දේසිය වෙන්නේ. ඉතුරු ප්‍රමාණය වෙන්දේසිය වෙන්නේ නැහැ. එහෙම වුණොත් තවත් විශාල ප්‍රශ්නයක්. මේ ණයවල තිරසරභාවයක් නැති නිසා තමයි අපේ රේටින්ග්ස් ආයතන ශ්‍රේණිගත කිරීම ආයතන අපිට විදේශ ණය සුරීත්ව බැඳුම් කර රේටින්ග්ස් S&P අපිව ඩිෆෝල්ට් තත්ත්වයට පත් කළා. දැන් ඒ නිසා අපිට පිටරටින් ණය ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් ලංකාවේ මේ ණය මෙහෙම ගිහිල්ලා තිරසරභාවයේ තත්ත්වය නැති වෙලා තත්ත්වයක් වුණත් මොකද වෙන්නේ? දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා. දැන් මම මේකත් ගෙනාව පත්තරේ මේ විදේශ ණය සහ පොලිය ගේවීමට සම්බන්ධයෙන් ගැටලුවක් නැති බව ජනතාවට නොසලකා පවසන්න කියන්නේ හර්ෂයට සිල්වා 2020. මම මේ පත්තරේ කපලත් ගෙනාවේ ඒක දැනගන්න මෙහෙම කිව්ව ගණන් ගත්තේ නැහැ. දැන් විදේශ ණය මේ කරන්න ප්‍රතිయోగත කරන්න කියනවා. දැන් ලංකාවේ තියෙන ණය ප්‍රතිయోగත කරන්න කිව්වොත් මොකද? මහ බැංකුවේ වත්කම බිලියන 400යි. මහ බැංකුවේ දැන් බිල්පත් භාණ්ඩාගාර බිල්පත් දැන් දීලා තියෙනවා 2600ක. දැන් එතකොට මේ 2600 ඛයා කට්ටියක් කරන්න කිව්වොත් මොකද වෙන්නේ මහ බැංකුවට? දැන් ඒ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් දැන් ඒගොල්ලෝ අපි කියන පිටරට ණය ප්‍රතිయోగත කරන්න ඕනේ කියලා. පිටරට ඒ බැංකුවලෙ තියෙන මහ ජනතාවගේ සල්ලි. ඉතින් එතකොට ඒවා අපි කියන ප්‍රතිయోగත කරන්න කියලා අපි ලංකාව තුල ලංකාවේ ණය ප්‍රතිయోగත කරන්න ඒකට කැමති නැති වුණොත් මොකද වෙන්නේ? අපිට එතකොට මේ ජාත්‍යන්තර මුල් ආරම්භයෙන් හම් වෙන ඩොලර් බිලියන් 2.9 හම් වෙනවා. දැන් කියනවා මේ දෙසැම්බර් වල හම්බ වෙනවා කියලා. මේ දෙසැම්බර් වල හම්බෙද කියලා විශ්වාසයක් නැහැ. දැන් අද වෙද්දි අද චීනය කියලා තියෙනවා අපේ සමස්ත ඒගොල්ලන්ට චීනයට අපි දෙන්න තියෙනවා ඩොලර් බිලියන 7.4ක්. ඒක සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය, රාජ්‍ය විදේශ ණය ප්‍රමාණයෙන් 20%ක් කියලා. අපේ රාජ්‍ය ණය ප්‍රමාණයට වඩා අනේ පුද්ගලික අංශයේ ණය ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 36ක් විතර වෙනවා. පුද්ගලික ණය ප්‍රමාණයත් ගත්තම බිලියන 50ක් විතර වෙනවා. දැන් රාජ්‍ය ණය ප්‍රමාණය 20%ක් චීනයට බිලියන 4.7 කියලා අද කියලා තියෙනවා. එතකොට දැන් ඒවා හැයාගත්ත ඒවා ප්‍රතිయోగත ගන්න කොටසක් කපන්න ඕනේ. ඉතින් අපි ඒකට කියනවා කොට කපන්න කියලා ලංකාවේ තියෙන බැරි වෙලාවකත් ජාත්‍යන්තර මුල් ආරම කිව්වොත් නැත්නම් චීන කිව්වොත් ඉන්දියාව කිව්වොත් ඉන්දියාවේ ඩොලර් බිලියන 3.8ක් අපි ඊවලත් ගත්තා. ඒ ඩොලර් බිලියන 3.8ක් කියන්නේ කෝටි 135,000ක් විතර. චීනයට අපි දැන් කෝටි 270,000ක් බිලියන 2700ක් දෙන්න තියෙන රුපියල් වලින් ගත්තොත් දැන් මේ ඒව ප්‍රතිయోగත කරනවා නම් මේකත් ප්‍රතිయోగත ගන්න කියලා කිව්වොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. දැන් මේවර අය වෙයි. අපේ ණය සීමාව අපි මේ විසර්ජන පන්ත කීයක් තිබුණේ? බිලියන 4429. දැන් මෙන්න ආයේ මේක සංශෝධනය කරලා තියෙනවා බිලියන 5,4979කට. බිලියන 550කින් දැනටම මේ අයවැය දැන් අපි 8 වෙනිදා ඡන්දෙ දෙද්දි බිලියන 550කින් ණය සීමාව වැඩි වෙලා තියෙනවා. මේ 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 අවුරුද්ද 2023 වසර. අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද 2023 වසර අන්තිමටත් මෙන්න මේ තත්ත්වෙම ආයි උදා වෙයි. දැන් බැඳුම් කර සීමාව 5000 කරනවා 4000 5000 කරනවා කෝටි ලක්ෂකින් ට්‍රිලියනෙකින් බිලියන 1000කින් දැන් ඊළඟ අවුරුද්දෙත් අපිට අනිවාර්යයෙන්ම තවත් වැඩි කරන්න වෙයි. ඉතින් මෙහෙම ගිහිල්ලා කොහෙන්ද කෙලවර වෙන්නේ? කොහෙන්ද කෙලවර වෙන්නේ? දැන් දලදේශීය නිෂ්පාදනයේ කීයද 2021 බිලියන 17000යි. දැන් 2023 මේ පොත්වල අනුව බිලියන 30000ක් කරලා ගණන් හදලා තියෙන්නේ.
මේ උද්දමනේ
උද්දමනේ නිසා. උද්දමනේ නිසා බිලියන 30000ක් කියලා ගණන් හදලා තියෙනවා. ඒත් දැන් එතකොට එහෙම කරලා එහෙම තියලා දැන් උද්දමනේ වැඩිවීම තුල දළ දේශපාලනේ වැඩි වෙලා ආණ්ඩුව කියනවා දළ දේශීය නිෂ්පාදනයේ ණය සීමාව 100%ක් කරනවා 100%ට අඩු කරනවා කියලා. ඒක කරන්න පුළුවන්ද? කරන්න පුළුවන්ද? ඒ ඉතාමත්ම හොඳට සන්තෝෂ වෙවි ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් රනිල් අර බැසිල් රාජපක්ෂ මෙතුමා ආපු වෙලාවේ කිසි ප්‍රශ්නයක් ඩොලර් ගලාගෙන එනවා කිව්ව වගේ දැන් රනිල් වික්‍රමසිංහ මෙතුමත් එහෙල දැන් මේක කරේ. මේක විශාල ප්‍රශ්නයක්. දැන් ඒක නිසා තමයි අපේ මේ මුදල් මේ රාජ්‍ය මෙතුමා අහපුවාම මේ හර්ෂ රිසිල මෙතුමා කිව්වේ මෙන්න මේ මේවා කරන්න කියලා. මොකද මේ හංගල කරන්න බෑ. දැන් එතුමායි කතා වෙද්දි එතුමා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මේ පොත්වල අගේ ගැලපීමක් කරන්න එහෙම එකක් නැහැ කියලා. මේකෙන් කොච්චර ණය වැඩි වෙනවා දැන් අද වෙද්දි මේ මැයි මාසේ වෙද්දි බිලියන 24000 තිබිච්ච එක තව කොච්චර කොච්චර වැඩි වෙයිද මේ අවුරුද්ද වෙද්දි 2023 වැඩි වෙද්දි. එතකොට ඒක මුදල 2005 අපේ රටේ ණය කීයක් තිබුණේ? බිලියන 2200යි කෝටි 220000යි. එක් පුද්ගලයෙක් රුපියල් 95000යි ණය වෙලා තිබුණේ. මම මේක හැමදාම කියනවා. දැන් අවුරුදු කීයක් තාම? දැන් අවුරුදු 20 කීයක්? දැන් අද කීයද? බිලියන 24000යි. එක් පුද්ගලයෙක් 200,000ක් ණයයි. 2005දී 95000ක් ණය වෙලා හිටිය ලංකාවේ පුද්ගලෙක් දැන් අද වෙද්දි 2005 ඉඳන් අවුරුදු 20ක් ගිහිල්ලත් නැහැ. අවුරුදු 17යි ගිහිල්ලා තියෙන්නේ. මේ අවුරුදු 17ක් වෙද්දි එක පුද්ගලෙක් කෝටි 112,000ක් ණය වෙලා තියෙනවා. ඉතින් මේ ණය අරන්නේ අපි තියෙන්නේ. මේ ණය ගෙවන්නේ කොහොමද? කවදද මේවා ගෙවන්නේ? ඉතින් ඒ නිසා මේක මේ ආර්ථිකය කළමනාකරණය කරන්න යම්කිසි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේ ණය අරන් මේ වැඩේ කරන්නත් බෑ. දැන් අපි බලාගෙන ඉන්නවා ජාත්‍යන්තර මුල් අරමුදනේ මේක හම්බ වෙයි කියලා. ජාත්‍යන්තර මුල් අරමුදනේ මේක හම්බුනේ නැත්නම් මොකද කරන්නේ? ඉන්දියාව කියනවා දැන් ජපානයේ අපිට දැන් ණය ප්‍රතිවාදක කෙරුවද? ජපානයේ තාම මේක වචනයක් කියන්නේ නැහැ. එතකොට ඉන්දියාව කියනවා අන්තිමට දීපු 3.8 කපන්න බෑ. අනිත් ඒවා කපන්නයි එක කපන්න බෑ. චීනේ තාම මුකුත් කියන්නේ නැහැ. චීනේ අපිට ඩීසල් එවනවා, හාල් ටිකක් එවනවා. චීනේ එහෙම කීකත් ඉන්නවා මේක මුකුත් කරන්නේ නැතුව. එතකොට ද්විපාර්ෂික ණය වගේම බහුපාර්ෂික ණය. බහුපාර්ෂික ණය කොච්චර ඉන්නවද? 2000ක් විතර ඉන්නවා අපිට බහුපාර්ෂික ණය දීපුවයි. පුද්ගලික ණය. එද ද්විපාර්ෂික රටවල් අතර ණය. ඒව රටවල් 100 ගානක් ඉඳලා ආයතන 100 ගානක් විතර තියෙනවා. පැරිස් ක්ලබ් එකට ණය චීනය ඉන්දියාවයි. එතකොට ඒගොල්ලෝ තාම හරියට ඔක්කොම කියලා නැහැ. එතකොට අනිත් දැන් හැමිල්ටන් රිසර්ව් එක ණය නඩුවක් දාලා තියෙනවා.
එතන
ඩොලර් බිලියන 1ක් මිලියන 1000කට ඒ නඩුව දැන් එහැගෙන යනවා. ආජෙන්ටිනාව වහම නඩුවක් දාලා අවුරුදු 11ක් ගියා. නඩුව අහලා ඉවර කරා. එතකන් ජාත්‍යන්තර මුලන්තර හම්බුනේ නැහැ. දැන් ඒ නඩුව තාම අහගෙන යනවා. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ණය සීමා වැඩි කරන්න අපි එතුමාගේ වගේ අපි විපක්ෂයේ විරුද්ධ නැහැ. මොකද මේ රට ගෙනියන්න ඕනේ. රට ගෙනියන්න බෑ මේක අපි අනුමත කළේ නැත්නම්. ඒ නිසා ජනතාව රවට්ටන්න ඕනේ. ජනතාවට ඇත්ත කියලා මේ රට ඉදිරියට අරගෙන ආණ්ඩුව මං හිතන්නේ වැඩපිළිවෙල සකස් කරනත් හොඳයි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. සභාවේ කටයුතු අවසන්ෙත් එක් වැඩිපුර කාලය ලබා දීමට සභාව එකඟද? කරු සයන් සේමසිංහ මහත්තයා අපතමාට මිනිත්තු 13ක් කාලයක්.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම ආර්ථික කළමනාකරණය පිළිබඳව අදහස් මේ පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයට පත් වුණා. මේ රටේ ඇති ප්‍රශ්නය පිළිබඳව ආණ්ඩුවත් විපක්ෂයත් හොඳ අවබෝධයෙන් ඉන්නවා කියන කාරණය ගැන කිසිම සැකයක් නැහැ. අපි දෙපාර්ශ්වයටම අවශ්‍ය අද රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න. ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය ගෙවන්න අවශ්‍ය පරිසරය මේ රටුල නිර්මාණය කරන්න. නමුත් අද මේ සාකච්ඡාව තුළ ඔබතුමාලා කතා කරපු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය දිහා බැලුවොත්, ඒ වගේම අර කියන අවදානම් සහගත තත්ත්වය නිසා පොළොව අනුපාතයේ ඉහළ යනවා කියන කාරණේ දිහා බැලුවොත්, අද මේ පාර්ලිමේන්තුව දිහා කවුරු හරි අහගෙන හිටියොත් තවත් වැඩි පොළොව අනුපාතයකට රජයට මුදල් ලබා ගැනීමට සිදු වෙයි. මොකද අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල තුළ කිසිම රටක් අපිට එම වැඩපිළිවෙලට සහයෝගය නොදක්වනවා කියලා නෑ. ඒ වගේම තමයි මේ කියන ආකාරයේ ණය කපාහැරීමක් කරන්න කියලා රජය කිසිදු ද්විපාර්ෂික ණය වෙහිමිකෙන් ඉල්ලීමක් කරලත් නැහැ. තාම මේ පිළිබඳව සාකච්ඡා පවතිනවා. ඒ වගේම ඒ සාකච්ඡාවල
ගරු හර්ෂද සිල්වන්ත
අතෝෂම මේ ඉතාමත්ම ලකුණි වැඩි කිරීමක් කරන්න ඕනේ. මෙතුමා කියනවා ණය කපා හරින්න කියලා ඉල්ලීමක් කරලා නැහැ කියලා. හැබැයි ඔබතුමා දන්නවා 2023 බජට් එකේ හදනකොට ජූලයි මාසේ පළවෙනි ඉඳලා 150ක කපා හැරීමක් මත තමයි බජට් එක හදලා තියෙන්නේ. ඒක බජට් සම්සන්ස් වල තියෙනවා. එතකොට ඕගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 150 මං කියන්නේ දේශීය ණය නෙමෙයි විදේශීය ණය 150කින් කපා හරින.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවම රජය ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න පුළුවන් තැනකවත් නෙවෙයි රජය ඉන්නේ. රජය මේ සම්බන්ධයෙන් අපි හර්ෂවන්තතුමා ඔබතුමා කියන කාරණාව දිහා බැලුවොත් කවටද කියන්න පුළුවන් දැනටම රජය තීන්දු කළා තියනවා කියලා විදේශීය නයහිමියන්ගෙන් බහැකටයක් ඉල්ලලා තියනවා කියලා. එතෙන්ට අපි ගමන් කළා නෑ ගරු. මට පොඩි කාලයක් දෙන්න මම මේ පැහැදිලි කිරීම කරාට පස්සේ ඔබතුමාත් එක්ක කතා කරන්න. එයින්දා මේ අවිනිශ්චිතභාවය තවදුරටත් නිර්මාණය කළොත් මේ අර්බුදයක්. මේ සාමාන්‍ය පරිදි ආර්ථිකයේ ඉදිරියට ගමන් කිරීමක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රජයක් මහා බැංකුව ඔවුන්ගේ මුදල් ප්‍රතිපත්තිය තුළ පොලිය අනුපාතයන් ඉහළ දාලා තියෙන්නේ ඒ කිරීමට අවශ්‍යින්ද මේ මොහොතේ. මේ රටේ ආර්ථිකය කළමනාකරණයකට ගමන් කළ යුතු හින්දා ඒ කළමනාකරණය නොකිරීමේ මීට කලින් නොකිරීමේ අඩුපාඩුකම අපිට මේ ආර්ථික අර්බුදය දවසෙන් දවස වැඩි වෙන්න පටන් ගත්තා. එයින්ද අපි මෙතෙක් මේ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා තියෙනවා. හැම සාකච්ඡාවකදීම ඔබතුමා කියපු විනිවිදභාවය අපි උපරිම මට්ටමෙන් ගරු මන්ත්‍රීතුමා ආරක්ෂා කරලා තියෙනවා. අපි රජයක් හැටියට මම විශ්වාස කරනවා පැවති රජයේ අපි නියෝජනය කර වර්තමාන ආණ්ඩුව අපි නියෝජනය කරනවා ඒ රජයට වඩා විනිවිදභාවයක් මේ පාර්ලිමේන්තුව තුළ අපි ආරක්ෂා කරමින් පවතිනවා. මොකද අපිත් ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ සත්‍ය කරුණු ඇත්ත තත්වය රටට ජනතාවට විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එයි
මම ඔබත් එක්ක විවාද කරනවා නෙමෙයි ගරු ඇමතුමා. ඔබතුමාට තියෙන බාරදුර කාර්යභාරය පිළිබඳව මට වැටහීමක් තියෙනවා. මම අහන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි 2023 අයවැය ලේඛනය සකස් කරනකොට ඔබලා ණය ගෙවීම සහ පොලී ගෙවීම සඳහා යම් කිසි ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා. පොලී ගෙවීම සඳහා ₹2.2 trillion. මම අහන්නේ ඔබතුමාලාගේ සම්ෂන් එක මොකද්ද? එන අවුරුද්දේ යම් කිසි දවසක ඉඳලා ඉතුරු කාලෙ වෙනකන් ඒ විදේශ ණයවල කපාහැරීම සම්බන්ධයෙන් සම්ෂන් එක මොකද්ද? මම කියනවා ඒක 150යි කියලා.
ගරු ප්‍රවිජ්ජ කතානායකතුමනි, ඔබතුමා මේක කාර්ක සභාවෙත් මතු කරපු කාරණයක් පැහැදිලි කර ගැනීමක් අපි කරා. අපි දැනට තියෙන පවත්ත්වයේ ඉදිරි මාස 6ක කාලය තුළ පවතිවි කියලා අපි විශ්වාස කරා. ඒ අතරතුර අපේ සාකච්ඡා අපි සිදු කරමින් පවතින. ඒ හින්දා මේ කියන කාරණාව මම විශ්වාස කරන්නේ ගරු මන්ත්‍රීතුමා මේ තියෙන தත්ත්වයේ උඩ සත්‍ය தත්වයක් නෙවෙයි. අපි උපකල්පන තුල කටයුතු කරනවා ඒක ඇත්ත. මොකද අපිට තාම එකක් අපි IMF එකට ලබා දිය යුතු ෆයිනෑන්සින් ඇෂුරන්සස් ලබා දීලා නැහැ. ඒ වගේම මේ ෆයිනෑන්සින් ඇෂුරන්සස් ලබා දෙන්න කිසිදු පාර්ශවයක් බෑ කියන කාරණාව කියලාත් නැහැ. මේ වෙනකොටත් විවිධ රටවල් වල නයිහිමියන්ගේ නිලධාරීන් මහා බැංකුවත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ක ඒක සාකච්ඡා පවත්වමින් ඉන්නවා. එහෙනම් අපි විශ්වාස කරනවා ඔබතුමාලත් අපිට සහයෝගය දෙන්න මේ ලබා දෙන සහයෝගයටම මේ රටේ මේ පවතින දැවෙන ප්‍රශ්නය නිරාකරණය කරගන්න. විසඳුම තමයි ආර්ථිකය ස්ථාවර කර ගැනීම. ආර්ථිකය ස්ථාවර කරගන්නේ නැති තාක්කල් අපි අද මේ පාර්ලිමේන්තුවේ මොනවා කතා කරත් රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න බෑ. ඒක අපි ආණ්ඩු කරත් ලබා දෙන්න බෑ, ඔබතුමාලා ආණ්ඩු කරත් ලබා දෙන්න බෑ. එහෙනම් ප්‍රධානම කාරණය මේ රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදය තුළ රටේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියත් මුදල් ප්‍රතිපත්තියත් වෙනස්කම් ඇති වුණා. සමහර අය මේක හොඳයි කිව්වා, සමහර කණ්ඩායමක් ඒකට විරෝධතාවය දක්වුවා. හැබැයි මේ සිදු කරපු ප්‍රතිපත්තිමය වෙනස්කම් තුළ අද අපිට ස්ථායිකරණය වීම පේන්න තියෙනවා. අර කිව්වා වගේ උද්දමනය ඔක්තෝබර් මාසයට වඩා 76% තිබ්බ උද්දමනය නොවැම්බර් මාසේ 61% දක්වා අඩු වෙලා තියෙනවා. මීට මාස කීපයකට කලින් 95% ආසන්න වෙලා තිබ්බ ආහාර උද්දමනය ඔක්තෝබර් මාසේ 85.6% තිබ්බ ආහාර උද්දමනය 73.7% දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට අපි කළ යුතුව තියෙන්නේ මේ වැඩ කටයුත්තේ නිහල වෙලා ඉන්න නිලධාරීන් සහ ඒ කණ්ඩායමට අවශ්‍ය ධෛර්ය ලබා දීම. ධෛර්ය ලබා දීලා මේ පවතින ගැටලුවෙන් මේ රට නිදහස් කර ගැනීම. එයින්ද විශේෂයෙන්ම මේ ඩොමෙස්ටික් ඩෙක් ගැන දේශීය අය ප්‍රතිව්‍යුහ ගතකරණය පිළිබඳව මේ රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ තියෙනවා. රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කළ තියෙන අවස්ථාවක විවිධ කාරක සභාවල විවිධ අවස්ථාවන් වලදී මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ස්ථිරයි කියන කාරණය විවිධ කණ්ඩායම් විසින් මතු කිරීමත් මේ පොලිය අනුපාතයන් ඉහළ යාමට හේතුවක් වෙලා තියෙනවා. ඒක විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි අපිට අද දින 90කට වඩා අපිට ගන්න බැරි වෙලා තියෙන්නේ? මේ අවිනිශ්චිතතාවය. ඇයි මේ පොලිය අනුපාත ඉහළ යන්නේ? අවිනිශ්චිතතාවය. එයින්ද මේ අවිනිශ්චිතතාවය මේ ඇති වෙලා තියෙන ආර්ථික ස්ථාවරත්වයේ ගොඩනැගීමේ වැඩපිළිවෙල තුළ ඉවත් කරන්න අපි සියලු දෙනා කටයුතු කරමු කියන ඉල්ලීම ඉතාම ගෞරවයෙන්
කරනවා.
ගරු සිංහසිංහ මහත්මයා නිකන් පොඩි චෝදනාවක් වගේකක් කරලා නොයෙකුත් කාරක සභාවල කියලා මම ඉතාමත්ම වගකීමෙන් කියනවා. මුදල් කාරක සභාවේ ප්‍රධානම කාරක සභාවේ සභාපතිවරයා හැටියට අපි කිසිම තැනක එහෙම දෙයක් කියලා නැහැ. අපි තාමත්ම වගකීමෙන් වැඩ කරන්නේ. හැබැයි ඔබතුමා කියනවා මේ අවිනිශ්චිතතාවයක් තියෙනවා කියලා. ඒක තමයි මම මුලින්දම කියන්නේ, රජය ඔබලාට වගකීමක් තියෙනවා මේ අවිනිශ්චිතතාවය නැති කරන්න. මොකද රජය කුමක් කිව්වත් වෙළඳපොළ යම් කිසි තීරණයක් ගන්නලා ඉන්නවා.
හරි බොහොම සිතේ ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවිනිශ්චිතභාවය ඉවත් කිරීමේ අවශ්‍ය වැඩපිළිවෙල තමයි රජය ගමන් කරලා තියෙන්නේ. මේක අසීරුයි. අපි කවුරුත් මේක පහසුවෙන් අරගෙන නැහැ. ඔබතුමාලා ඒක හොඳටම දන්නවා. මමත් ඔබතුමත් එක්ක එකඟ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපි මේ අවුරුද්දේ මාර්තු මාසේ ඉල්ලනවා වෙනුවට ඊට කලින් කරා නම් මේ අරමුදේ මෙතෙක් දුරට යන්නේ නැහැ. මමත් එකඟ වෙන කාරණයක් ඒක. හැබැයි ඒක නෙමෙයි මම මේ කියන්න හදන්නේ. අපි දැන් ඇති වෙලා තියෙන තත්ත්වය, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ රටේ ආර්ථික ස්ථායිකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරිපත් කර ඒකට යම් යම් එකඟතාවයන් නැති වුණා. ඒ සිදු කරන ප්‍රතිසංස්කරණවල කෙටි කාලීනව ජනතාවට ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒක මම නිරන්තරයෙන් කියනවා, රජය අනවබෝධයෙන් කටයුතු කිරීමක් නෙවෙයි. එයින්ද අපි කළ යුතුව තියෙන්නේ මේ මොහොතේ මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ අවශ්‍ය විශ්වාසය ජනතාවට ඇති කිරීම. ඉතින් ඒ සඳහා අපි කටයුතු කරනවා. අපි දකිනවා විශේෂයෙන්ම සම්ප්‍රදායික විපක්ෂ කාර්යභාරයට වඩා වෙනත් කාර්යභාරයක් විපක්ෂය තුළ
ඉස්සරහ
මේ දෙපාර්ශ්වයම අවබෝධ කරගෙන තියෙනවද පවතින තත්ත්වය?
විශ්වාසය ඇති කරන්න තියෙන එකම කාරණයි මැතිවරණයක් තියන්න. එතකොට ලෝකයේ විශ්වාසය ඇති වෙයි, රටේ ජනතාවගේ විශ්වාසය ඇති
වෙයි. ගරු අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මගේ ගෞරවයක් තියෙනවා. මම මෙතන දේශපාලනය කතා කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ. මොකද අද ජනතාවගෙන් ඇහුවොත් මොකද්ද ජනතාවට අවශ්‍ය කියලා කතා නොකරනම මාතෘකාව තමයි දේශපාලනය. එයින්ද මම විශ්වාස කරන්නේ ඔබතුමා උගත් කැපකිරීමක් කරපු දක්ෂ මන්ත්‍රීවරයෙක්. ඔබතුමා මේ වගේ දේශපාලනික මත කතා කරන්න බද ඔබතුමා අදහස් ප්‍රකාශ කරා ආර්ථිකය පිළිබඳව. අපි ඒකට අහුම්කන් දුන්නා. අහුම්කන් දීලා ඔබතුමාට පිළිතුරු ලබා දෙන අවස්ථාවේ ඔබතුමාට මේ කිරිකලයට ගොම දාන්න වගේ ඔබතුමාගේ ප්‍රතිරූපයම නැති කරගන්නවා. ඉතින් එතෙන්ට යන්න එපා. අපි සියලු දෙනා මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය තුළින් තේරුම් අරගමු. මේ ඇතිවෙච්ච අඩුපාඩු අපි නිවැරදි කරගමු. ඉතින් එතෙන්ට අපි ගමන් කරමු. මේ මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් කියන්නේ මේ රටේ ජනතාවගෙන් ඇහුවොත් එහෙම ආර්ථිකය ස්ථාවර කිරීමද මැතිවරණය පැවැත්වීමද අවශ්‍ය කියලා ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ තියෙන දැඩි අපහසුතාවයන් වලින් මිදෙන්න ආර්ථිකය ස්ථාවර කිරීම. ආර්ථිකය ස්ථාවර කරගත්තට පස්සේ අපි මැතිවරණ තියා ඉන්න බෑනේ. ඒ හින්දා අපි ඒ දේ කරන්න දෙපාර්ශවය එකතු වෙලා කටයුතු කරමු. ඊළඟට හර්ෂ මන්ත්‍රීතුමා මතු කරපු කාර්මයේ විත්හෝල්ඩින් ටැක්ස් එක වැඩි කිරීම සම්බන්ධයෙන් මත ඇවිල්ලා තියෙනවා. ඔබතුමත් ප්‍රකාශ කරලා තියෙනවා. විවිධ තැන්වල සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි විත්හෝල්ඩින් ටැක්ස් එක මේ මොහොතේ වැඩි නොකර ඉන්නේ විශේෂයෙන්ම අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඔවුන්ගේ ඉතිරි කිරීම තුළ ඔවුන්ගේ පෙන්ෂන් එක තුළ ජීවත් වෙන කණ්ඩායමක් මේ රට තුළ ඉන්නවා. ඉතින් මේ පවතින ආර්ථික අර්බුදය තුළ විත්හෝල්ඩින් ටැක්ස් එක තවදුරටත් වැඩි කළොත් මම විශ්වාස කරනවා ඔවුන්ටත් අමතර පීඩනයක් එල්ල වේවි. ඒ හින්දා මේ වැඩි කරන තැන්වලදී එක පාර්ශවයක්කට එක පැත්තක් අපි බලද්දී තවත් කණ්ඩායමක් අසීරුතාවයට පත් වෙනවා. හැබැයි මේ පවතින අර්බුදය තුළ සියලු දෙනාම පොදුවේ අඩු වැඩි වශයෙන් අසීරුතාවයන් වලට පත් වෙලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම ගරු
හර්ෂමැතිතුමා මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා ඒ පෙන්ෂන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව අයින් කරන්න. ඒ කට්ටිය ගැන මම මේ කතා කරන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ හින්දා අපි මේ කාර්යය විශේෂයෙන්ම ආණ්ඩුව සහ විපක්ෂය හැටියට බෙදෙන්නේ නැතුව කටයුතු කරමු කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ ආර්ථික වැඩපිළිවෙලට අපි විපක්ෂයේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තරව අපිට ඒ සහයෝගය අවශ්‍ය නැහැ. දැන් අපිට දේශීය වශයෙන් ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ ඔබතුමා හොඳටම අවබෝධයෙන් ඉන්නවා. අපිට විදේශීය වශයෙන් මේ මොහොතේ ණය ලබා දෙන්න කවුරුත් එකඟතාවය පළ කරන්නේ නැහැ. මූල්‍ය සහයෝගයක් ලබා දෙන්න එකඟතාවය පළ කරන්නේ නැහැ. මොකද අපි ණය ගෙවීමට නොහැකි රටක් හැටියට සහ රේටින් ඒජන්සීස් ශ්‍රේණිගත කිරීමේ ආයතන අපිව ඉතාම පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඉතින් අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ස්ථායීකරණය සහ මේ විශ්වාසය මේ රට තුල ගොඩ නැගීම. ඒ හින්දා විශේෂයෙන්ම අපි ගන්න ඉදිරි වැඩපිළිවෙල තුල රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ යන ගමන් මඟ තුල නැවත මෙවැනි අරමුදයක් ඇති නොවන කෙටි කාලීනව මම නැවතත් කියනවා මේ සියලු වෙනස්කම් වල ප්‍රතිඵලය ඉතාම වේදනාත්මක වේ. ඉතාම වේදනාත්මක වේ. මොකද එහෙම නොවි අපිට මේ පවතින අර්බුදය තුලින් එළියට එන්න විදිහක් නැහැ. එහෙම නැති වුණොත් අපි නැවත ආපස්සට ගමන් කරොත් ඉතා වගකීමෙන් මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ මැයි මාසේ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාම දරුණු තැනකට යන්න අපි මේ රට එතනට ගෙනියන්න අපි කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ඇතිවෙච්ච තත්ත්වය නැවත කවදාවත් ඇති වෙනව දකින්නවත් අපි කැමති නැහැ. ඒ හින්දා අපි වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි ඉතාම විනිවිද භාවයකින් අරන් ගිහිල්ලා තියෙනවා. සියලු කරුණු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා තියෙනවා. මම විශ්වාස කරනවා ඉදිරි වැඩසටහන් සඳහා අපි සියලු දෙනා එකතු වෙලා කටයුතු කරොත් මේ අර්බුදයෙන් අපිට එළියට එන්න පුළුවන්. විශේෂයෙන්ම රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇති වෙන ආකාරයේ කිසිම තීන්දුවක් ගැනීමට රජය සූදානම් නැහැ. මම ඒක ඉතාම විශ්වාසයෙන් අවධාරණය කරන්න ඕනේ. ඒ හින්දා ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළ විශේෂයෙන්ම ඇති වෙන අයහපත් ප්‍රතිඵලය පිළිබඳවත් අපි හොඳ අවබෝධයෙන් කටයුතු කරන්නේ. ඒ හින්දා සමහර කාරණා වලදී අපි ද්විපාර්ශ්වික තියෙන ජාත්‍යන්තර වශයෙන් තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මූලික අවධානය යොමු කරලා ඒකකතාවයන් වලට ඇවිල්ලා තමයි ඊළඟට රටේ බලපෑමක් ඇති නොවන ආකාරයට මොකද්ද අපි ගන්න කියන තීන්දුව කරන්නේ. ඒ හින්දා අපි කිසිදු තීරණයක් දේශීය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අරගෙන නැහැ කියන කාරණය ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරමින් ඔබතුමා කාලය ලබා දීම සම්බන්ධයෙන් නිශ්චිතවන්ත වෙමින්
මම බොහොමයි සිටි ඔබතුමාට.
දැන් මෙහෙමයි, දැන් මම කියන්නේ නැහැ මේක මේ මම කිව්වේ රින්ෆෙන්ස් කරන්න කියලා. බැංකු අල්ලන්න එපා කියලා මං කිව්වා. ETF එක EPF එක අල්ලන්න එපා කියලා කිව්වා. මොකද බැංකු දැනටමත් ප්‍රොවිෂන් කරන දේ පොඩක් තපරයක් දෙන්නකෝ. බැංකු දැනටමත් ප්‍රොවිෂන් කරලා තියෙන්නේ 130ක් විතර කපා හරින්න එක්ස්ටර්නල් මේ ISP වලට. ඉතින් ඕගොල්ලෝ කියනවා නම් ඕගොල්ලෝ ගාව කිසිම අදහසක් නැහැ කියලා කට් ඔෆ් එක හෙයා කට් එක මොකද්ද කියලා. එහෙනම් බැංකු ඇයි 130ක් දාලා
තියෙන්නේ?
අර 100 පොඩක් ඉන්න පොඩක් ඉන්න තපරකින් ප්ලීස් හනේ. හැබැයි 130 මං හිතන්නේ ඇති වෙයි කියලා. මම කියන්නේ එක්ස්ටර්නල් හෙයා කට් එක 130ට වඩා යනවා. අඩුම කාලේ 140ක්වත් යනවා. 150ක් තමයි ඕගොල්ලෝ එසම් අසුම් කරලා දෙන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට NPL දැන් හොඳටම වැඩි වෙනවා. gross NPL එක 10% ගිහිලා තියෙනවා. net NPL එක විතරයි provision කරන් පස්සේ 5% තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ domestic හෙයා කට් එකක් දැම්මොත් එහෙම බැංකුවලට බැංකු හම්බස් වෙනවා. කරන්න බෑ. මම කියන්නේ නැහැ කිසි විදිහකට ඒක කරන්න කියලා. කරන්න එපා, හිතන්නත් එපා. කරන්න බෑ. කරොත් එහෙම මුළු ෆයිනෑන්ෂල් සිස්ටම් එකම කඩාගෙන යනවා.
හැබැයි කිසි දෙයක් නොකරනවා කියද්දී ඒ නොකරනවා කියන කාරණේ පිළි අරගන්නේ නැතුව කරනවා කියන උපකල්පනය තුළ ප්‍රකාශනය කරනවා. ඊළඟට හර්ෂ ඔයා හොඳටම ඔබතුමා දන්නවා ප්‍රොවිෂනින් කරන්නේ මේ වගේ සිටුේෂන් එකක් තුළ පමණක් නෙවෙයි. බැංකෝ ප්‍රොවිෂනින් කිරීම මේ මේ ලංකාවේ මේ 2021 22 ඇතිවෙච්ච තත්ත්වය තුළ කරන ප්‍රොවිෂනින් එකක් නෙවෙයි. ඒක අතීතයේ ඉඳලා බැංකෝ පද්ධතිය තුළම ප්‍රොවිෂනින් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා මම විශේෂයෙන් ඔබතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා මේ පිළිබඳව හොඳ දැනුමක් තියෙන පුද්ගලෙක්. හැබැයි don't establish this point that the government is trying to restructure domestic debt. Please don't do that because that could be one of the most detrimental comments you are making when it comes to domestic debt restructuring.
Bowman sute. Harsamathwa kale den godak.
Don't shoot the messenger.
No, I am not shooting the messenger. No, I'm not shooting
the messenger.
Listen
to the message.
No, Harsha.
No point in hitting me.
No, Harsha,
I am just telling you. No. You can do or not. I am not saying that anyway. I haven't said that the domestic debt is going to get restructured. All what I am saying
Harsha,
is the market has factored in a credit risk.
That is the point I am making. So I'm not shooting the messenger. Don't worry. We don't do that. That kind of politics is all over. I'm not shooting the messenger. So what I'm asking you is, you will have good ideas. You know, join with us and help the country to recover.
Bawa misuti, aruhat samet ma awasan eh.
Mama, 2020 අගෝස්තු මාසේ කියපු දේම තමයි මම දැනුත් කියන්නේ හොඳේ. I just want to have it in handset එකේ දාගන්න. අද මං කිව්වා කියලා. හරි, මෙහෙම නෑ කියන්නේ නැතුව විශ්වාසයක් දීලා වැඩපිළිවෙලකට යන්න බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, මම නැවතත් ප්‍රකාශ කරන්නේ අපේ වැඩපිළිවෙල පැහැදිලි. අපි මේ වැඩපිළිවෙල රටට කියලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා. මං හිතනවා ඔබතුමාලා නැවතත් එකම කාරණේ ප්‍රශ්න කරන්නේ නැතුව අපේ වැඩපිළිවෙල පිළිබඳව වෙනස්කම් කළ යුතු නම් අපි ඒකට විරුද්ධයි. අපි ඒ වෙනස්කම් කරන්න පුළුවන්. හැබැයි while you are trying to establish this stability, on the other hand, you are trying to create a doubt among the market that the government will go for a such decision. So let us discuss. And if there are better ways, if there are better provisions to tackle the economy, let us get together and tackle it.
Bhoomi Sutte Obathumada. Visardhana panath ketumpada devanawara kiyawima sansodhana panath ketumpada devanawara kiyawima sabhawa ekakada
ai
karaka sabhawa. විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමය සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තු යලි එක් රැස් වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. තුන්වන වර කියමු ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වර කිවිතුවේ යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්නනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ අංක 3 විශේෂ සභාව එකඟද?
ආයි.
සභාව කල් තැබීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සභාව හෙට දින එනම් 2022 දෙසැම්බර් මාස 1 වෙනි දින පෙරවරු 9 ඇතුළත රැස්වීම යෝජනා කරනවා.